කල්යාණ මිත්‍රවරුනි, මේ සතුටේ තියෙන වැදගත්කම ගැන අප කතා කළා. සතුට තියෙන තැනකට තමයි හිත එකතු වෙන්නේ, හිත එකඟ වෙන්නේ. දැන් දෙන්නේ සමහර විට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දුකක් තියෙන කොට, වේදනාවක් තියෙන කොට, උදාහරණයක් විදිහට කායික වේදනාවක් ගන්න, දතේ අමාරුවක්, ඉස්සේ රඩයක්. දැන් දෙන්නේ හිත එකඟ වෙලා, එතෙන්දි හිත දුවන්නේ නැහැ වෙන කොහාට. වෙන මොනවා හිතන්න උත්සාහ කළත්, වෙන මොනවා ගැන අවධානය යොමු කරන්නට වෑයම් කළත් මොකද වෙන්නේ? අර රිදෙන රටටම, කකියන හිතටම හිත යොමු වෙනවා. ඕනෙම කායික දෙතුවාලයක් වුණත්, පිළිස්සීමක් වුණත්, ඒ වගේ ඒ වෙලාවටත් හිත දුවන්නේ නැහැ. එහෙම අවස්ථාවකදී හිතේ නැද්ද ඒකාග්‍රතාවයක්? තියෙනවා. ඒ වෙලාවේ හිත අර දුක තුලට කිමිදලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපේ මනස අර විඳින කායික වේදනාව, ඒ විඳින කායික අපහසුතාවය තුලට ගිලිලා කිමිදලා ගොඩෙන්න බැරුව දඟලන. අප කාටවත් අවශ්‍ය නැනේ කල්යාණ මිත්‍රවරුනි, මේ රිදෙන දෙයකට හිත එකඟ කරන්න. මොකද එතෙන්ට හිත යොමු වෙන්න යොමු වෙන්න වේදනාවමයි දැනෙන්නේ. ඉතින් එතනදී අපි උත්සාහ කරන්නේ හිත වෙන තැනකට යොමු කරන්න. හැබැයි කොපමණ උත්සාහ කරත් ආපහු හිත එන්නෙම අර වේදනාවටම තමයි. ඉතින් එතන ඒ හිතේ එකඟතාවය අපේ පාලනයෙන් තොරයි. අපිට ඕනේ නිසාන මේ අපිට අවශ්‍ය විදිහට ඒක හසුරවන්න බැහැ. ඒ විතරක් නෙමෙයි, එතන හිතන්න පුළුවන් හැකියාවක් නැති වෙලා. දැන් වේදනාවකින් ඉන්නකොට වෙන කොයි දෙයකට හිත යොමු කරන්න බැලුවත් ඒ දෙයකම නැවත නැවත හිත යොමු වෙලා තියෙන අවස්ථාවක් මතක් කරගත්තොත් බලන්න එතනදී මේ අපිට හිතන්න පුළුවන්ද කියලා. හිතන්න බෑ, මොනවත් හිතන්න බෑ. හිත නිකන් සම්පූර්ණයෙන්ම අප්‍රාණික දෙයක් බවට පත් වෙලා, හිතේ එකම කාර්යය වෙලා තියෙන්නේ අර දුක විඳින එකමයි, දුක අනුභව කරන එකමයි. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, ඒ නිසා ඒ කායික වේවා මානසික වේවා දුකකින් සිටින විට, දැඩි දුකකින් සිටින විට, ඒ ඇතිවෙනවද හිතේ කිසියම් අවධානයක්? ඒ අවධානයට සමාධියක් කියන්නේ නැහැ. මක්නිසාද? එතන අපේ පාලනයක් නැහැ. අපිට අවශ්‍ය විදිහට හිත හසුරවන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඒ තුල අපිට අර සැහැල්ලුවක් නැහැ. දැන් සමාධියක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණයක් නේ සැහැල්ලුව. කායික සැහැල්ලුවකුත් නැහැ, මානසික සැහැල්ලුවකුත් නැහැ. හරි බරගතියක් තියෙන. හිතටත් බරයි, ශරීරයටත් බරයි. දරදඬු ස්වභාවයක්. ඉතින් ඒ නිසා ඒ දුකක් එක්ක වේදනාවක් එක්ක ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකාග්‍රතාවය නැතිනම් සමාධිය කියලා කියන්නේ. ඒ ඇති වෙන්නටම ඕනේ සතුට පදනම් කරගෙන. ඒ සමාධිය නැමැති නිවස ගොඩ නැගෙන්නේ ප්‍රමෝදය නැමැති අත්තිවාරම මතයි. ඒ විදිහට හිත සැහැල්ලු වෙනකොට හිතේ තියෙන බරගති, රළුගති, දලගති ඈත් කරමින් හිත මට සිලුටු කරගන්නා විට ක්‍රමයෙන් සුඛනම්ය කරගන්නා විට අනුක්‍රමයෙන් එම භාවනාවකින් කරන්නේ යයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් හිතේ තියෙන රළු ස්වභාවයන් හිතේ තියෙන දරදඬු ස්වභාවයන් හිතේ තියෙන තමන්ට මේක්ෂල් වෙන්නේ නැති ගති ගුණ අන්න අඳුනගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒවා අතහැර දානවා තිස දාලා දානවා හරියට අතු ගාලා දානවා වගේ හරියට ඔය වැඩි කඩදාසියකින් පිරිමදිනවා උපදානවා වගේ එහි තියෙන රළු ගති කැපිලා කැපිලා යනවා. ඒ වගේ දැන් ඔන්න භාවනා ක්‍රමයක් ගත්තහම ඔය කවර හෝ ක්‍රමයක් දැන් එතනදී අපි භාවනාවක් පටන් ගන්නේ සංසුන් තැනක සංසුන් වෙලාවක. දැන් එතනදී નિરાයාසයෙන්ම මනසේ සැහැල්ලුවක් ඇති වෙනවා. පරිසරයේ සංසුන් නම් පරිසරයේ නිහඬ නම් පරිසරයේ නිෂ්කලංක නම් ඒ අවත වටපිටාව සෞම්‍ය නම් ඒ බාහිර පරිසරයේ තියෙන සෞම්‍ය ස්වභාවය බාහිර පරිසරයේ තියෙන නිෂ්කලංකත්වය සහ නිශ්ශබ්දතාවය අන්න ගලාගෙන එනවා අපේ මනස තුලට. එතකොට මේ පරිසරයයි හිතයි අතර ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ දෙක තාප්ප ගහලා වැටවල් ගහලා බිත්ති බැඳලා වෙන් කරන්න බෑ. පරිසරයයි හිතයි හිතේ ස්වභාවයන් පරිසරයට ගලාගෙන යනවා. ගලා ගොත් පරිසරය කිසියම් දුරකට වෙනස් කරනවා. ඒ වගේම පාරිසරික ලක්ෂණ මනසට කාන්දු වෙනවා. කාන්දු වී මනස වෙනස් කරනවා. කොයි වෙලාවෙද? හැම වෙලේම. හැම වෙලේම මේ අන්‍යෝන්‍ය ගනුදෙනුව සිද්ධ වෙනවා. හිතයි ලෝකයයි මනසයි සබදාහමයි අතර මේ අන්‍යෝන්‍ය හුවමාරුව. තමන් ළඟ තියෙන එක හිත දෙනවා පරිසරයට. පරිසරය ඊට හිලව් වෙන්න ඒ වෙලාවේ පරිසරයේ තියෙන ස්වභාවයෙන් කොටසක් හිතට දෙනවා. ඉතින් ඒ නිසා මෙතන තියෙන්නේ හේතුඵල සම්බන්ධයක්. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අඤ්ඤ මඤ්ඤ මඤ්ඤා පච්චේ කියලා වේ අභිධර්මයේ පဋාණේ විස්තර කරනවා. ඔවුනවුන් මත යැපෙන ස්වභාවයක් තියෙනවා. ඔවුනවුන් මත යැපෙන පරිසරේ වෙනස් කරන්න අවශ්‍ය නම් කොයි පරිසරේ හරි ගෙදර පරිසරේ හරි හිත වෙනස් කරගන්න. හිත වෙනස් කරගත්තොත් තමයි පරිසරය වෙනස් වෙන්නේ. ඒතර පටන් ගන්න ඕනේ හිතින්. දැන් ඒ වගේ කොමහරි භාවනාවට අන්නාපි සම්සුන් පරිසරයක් නිහඬ පරිසරයක් තැන්පත් පරිසරයක් සෞම්‍ය පරිසරයක් සහ වෙලාවක් හොයාගෙන තැන්පත් වෙනවා. දැන් ඒ එහෙම පරිසරයක් තුල කෙනෙකු නිහඬ වෙන විට අන්න අර පරිසරයේ තියෙන සංසුන් ස්වභාවයේ ශක්තිය මනස තුලට ගලාගෙන එනවා. නිහඬ වෙන්න ඕනේ. දැන් ඊටාම සංසුන් පරිසරයක කෙනෙක් දැඟලුවොත්, කෑ ගැහුවොත්, කලබල කළොත් එතකොට මේ පරිසරයේ තියෙන සංසුන්තාවය අර මනසට ගලාගෙන එන්නේ නැහැ. අර පරිසරයේ තියෙන නිහඬතාවය නැති වෙනවා. ඒ කියන්නේ අර මනසේ තියෙන කලබලයට අනුව පරිසරයක් කලබල වෙන්න පටන් ගන්නවා. දැන් මෙය එදා මෙදා තුර හැම යෝගියෙකු විසින්ම අත්දුටු කාරණයක්. මොකද්ද? මේ පරිසරයේ තියෙන වැදගත්කම. දැන් ගිහිල්ලා බලන්න ඔය අප විශ්වාස කරන පෞරාණික ස්ථානවලට රහතන් වහන්සේලා අවුරුදු 1000 ගාණක් වැඩ සිටි භාවනාන යෝගීව සිටි සමාපත්තිස්සුවෙන් සිටි ස්ථාන අප විශ්වාස කරන තැන් ගිහිල්ලා බලන්න මේ පරිසරය තුල තියෙනව නේද ඉතාම ගැඹුරු නිහඬතාවයක්. ඕනෑම මනසක් අන්තකයකින් හරි දසනයකින් හරි සැරබාල කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට අන්න ඒ ශක්තිය ආවේ කොහොමද? අර ඊට කලින් සිටි මහා ඒ යෝගීන් වහන්සේලා, ඒ ස්වාමීන් වහන්සේලා ගේ චිත්ත ශක්තිය. එතකොට ඒ අනුව පරිසරය වෙනස් වුණා. ඒ ගල්ගුණා වෙනස් වුණා. ඒ සිද්ධස්ථාන වෙනස් වුණා. ඒ කැලෑ වෙනස් වුණා. එතකොට ඒ වෙනස් වීමේ බලේ උන්වහන්සේලාගේ මනසින් මුදා හැරියානම් කිසියම් සමාධි ශක්තියක් අදස්තිය. බලන්න අවුරුදු 1000 ගාණක් ගිහිල්ලත් ඒ ශක්තිය තාමත් සජීවීව තියෙනවා. තාමත් ඔබටත් මටත් පලක් ගන්න පුළුවන් මට්ටමට ක්‍රියාත්මකයි. ඉතින් අන්න කෙනෙක් නිහඬ වුණොත්, වචනයෙන් කෙනෙක් තැන්පත් වුණොත්, ශරීරයෙන් ඒ තැන්පත් වුණු ගත හරහා නිහඬ වුණු මුව හරහා අර පරිසරයේ තියෙන ඒ ශාන්ත ස්වභාවය ප්‍රවාහයක් ඒ ගත විනිවිද මනසට සම්ප්‍රාප්ත වෙනවා. ඇවිත් මනසක් සැහැල්ලු කරනවා, මනසක් ටිකක් නිහඬ කරනවා. එතකොට ඒ උදව්ව පරිසරයෙන් ඔබටත් මටත් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට සබඳහම නිහඬ වෙන, නිශ්චල වෙන කාල වකවානු තියෙනවා. දැන් දවස ගත්තොත් සබඳහම බොහෝම උණුසුම් වෙලා, රත් වෙලා, කලබලයෙන් වැඩ කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ පරිසරයේ දවස ඒ කලබල අඩු කරලා අර ආවේගශීලී ස්වභාවයන් ඉක්මවාගෙන මේ පරිසරයේ විසින් ශාන්ත භාවය මුදාහරින අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසයි කියන්නේ ඔය භාවනාවට පාන්දර හුඟක් හොඳයි. ඒ පාන්දරද කියන බ්‍රහ්ම මූර්තිය කියලා දවස් හොඳම වෙලා උතුම්ම වෙලාව පාන්දර. ඒ පාන්දර මේ මහ පොළවෙන් නිකුත් කරනවා ශාන්ත වෙන ශක්තිය, සම්සුන් භාවය. ඉතින් ඒ වගේම හැන්දෑවත් හුඟක් හොඳයි. ඔය පාන්දරයි හැන්දෑවයි අතර මහ රැත් මධ්‍යම රාත්‍රියත් භාවනාවට ඉතාම උචිත වෙලාවක්. ඉතින් ඔය අවස්ථා තුනෙන් ඕනෑම වෙලාවක අපේ අනිකුත් කටයුතු වලට බාධා නොවන විදිහට අපිට තෝරගන්න පුළුවන්. ඒ තමයි අවශ්‍යයි. භාවනාව කියන්නේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඕනෑම ඉරියව්වකින් කළ හැකි දෙයක් බව ඇත්ත. එහෙම කියලා හිතුවක්කාරකමට මුරණ්ඩුකමට ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී භාවනාව පටන් ගන්න අමාරුයි. කාලයක් භාවනා කළ යෝගියෙකුට නම් ඒ කාලය සහ අවකාශයේ ඒ පමණ ගැටලුවක් වෙන එකක් නැහැ. නමුත් මේ භාවනාවේ අයන්න ආයන්න කියවන අපට කල්යාණ මිත්‍රවරුනි, ඒ පරිසරයේ දෙන සහයෝගය, ඒ පරිසරයෙන් ලැබෙන ආශිර්වාදේ තාම ප්‍රයෝජනවත්. ඇයි අපි ඒක නොසලකා හරින්නේ? ඒ පිළිබඳ විශ්වාසයෙන්, ඒ පිළිබඳ හැඟීමකින් භාවනාවට වාඩි වෙනවා. දැන් එහෙම වාඩි වෙලා ටිකක් අපි තැන්පත්ව ඉන්නකොට අන්න ඒ පරිසරය අප තුළට ගලා යනවා. බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය බවට පත් වෙනවා. බාහිර පරිසරයේ තියෙන නිහඬතාවය අභ්‍යන්තර නිහඬතාවයක් බවට පත් වෙනවා. බාහිර පරිසරයේ තියෙන නිශ්චලත්වය සහ ශාන්ත බව ආධ්‍යාත්මික නිශ්චලත්වයක් සහ ශාන්ත භාවයක් බවට નિરાයාසයෙන්ම පත් වෙන. ඒකට උත්සාහ කරන්නට ඕනේ. නිහඬව ඉඳීම ප්‍රමාණවත්. ඒ නිහඬව ඉන්න උත්සාහ කරන්න. එක ඉරියව්වක ටික වෙලාවක් ඉන්න උත්සාහ කරන්න. ඒකට වීරිය ඕනේ. අයාලේ දුවන හිත මේ තියෙන තමන්ගේ ශරීරයට දැනෙන දෙසමන් වලට ඇහෙන ඒ නිශ්චලත්වයට ආපහු ගේන්න වීරිය කරන්න ඕනේ. එතකොට කන් දෙකට ශබ්දත් ඇහෙනවා, නිහඬතාවයක් ඇහෙනවා. ඇස් දෙකට ආලෝකයක් පේනවා, අන්ධකාරයක් පේනවා. දැන් ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි, අන්න ඔබත් මා භාවනාව පටන් ගන්න හදන විට ඒ පරිසරය උදව් කරගෙන ඒ පරිසරයේ තියෙන ඒ ධනාත්මක ගති ලක්ෂණ හිලව් කරගෙන උදව් කරගෙන භාවනාව පටන් ගන්නකොට ලොකු ආයාසයක් ගන්න අවශ්‍ය නැහැ ඒ ගමනේ යන්න. නැත්තම් පටන් ගත්ත තැන ඉඳලම මහා යුද්ධයක් තමයි අපිට කරන්න වෙන්නේ. ඉතින් ඒක පහසු කරනවා. දැන් ඔය විදිහට අපි කවුරුත් ප්‍රගුණ කරන ආනාපාන සති භාවනාව ආචාරයෙන් මේ කාරණය පැහැදිලි කරගත්තොත්, දැන් ඔය විදිහට සම්පූර්ණතාවයේ සිටින විට, නිහඬතාවය තුළ සිටින විට ශරීරයත් මනසත් කායිකවත් මානසිකවත් ඒ බාහිර නිහඬතාවය තුළ සිටින විට බොහෝම පහසුවෙන් සහ පැහැදිලිව දැනෙන්න පටන් ගන්නවා අර ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. උත්සාහ කරන්න ඕනේ වෙන්නේ කලබලන පරිසරයේ, කලබලන ශරීරයේ වෙහෙසනම්, හිත කලබලනම් අන්න එතනදී අපි උත්සාහ කරන්න ඕනේ මේ හුස්ම අඳුනගන්න. මක් නිසාද? හුස්ම කියා කියන්නේ ඊටාම සිවුම් දෙයක්. මේ ජීවිතේට නැතුවම බැරි දේවල් අතර අතිශයින්ම සියුම්ම දේ තමයි හුස්ම. ජලයේ ඊට වැඩිය ගොරෝසුයි, ඊටත් වඩා ආහාර ගොරෝසුයි, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් ඒ හැම එකක්ම ගොරෝසුයි. නමුත් හුස්ම කියන්නේ ඉතාම සූක්ෂම වූ ශක්තියක්. ජීවිතයට අත්‍යවශ්‍ය වුණු හැම මොහොතකම ඔබ සහ මා කරා පැමිණෙන නිහඬව ඒ අවශ්‍ය සේවය කර නිහඬව අපෙන් ඉවත් යන ශක්තියක් තමයි හුස්ම කියන්නේ. කෑ ගහන්නේ අපේ හැම වැඩකටම උදව් කරනවා. හැම ප්‍රාර්ථනයක්ම බලාපොරොත්තුවක්ම සඵල කරගන්නට නිහඬව අත්‍යවශ්‍ය සේවයක යෙදෙන කල්යාණ මිත්‍රයෙකු තමයි හුස්ම කියලා කියන්නේ. ඒ විදිහට අන්න ශාරීරිකව සහ මානසිකව නිහඬ වෙන විට දැනෙන්න පටන් ගන්නවා ඒ කල්යාණ මිත්‍රයාගේ ආගමනය. පැමිණෙන බව, හුස්ම ඇතුල් වෙන බව, හුස්ම පිට වෙන බව. සමහර විට මුල්ම ආස්වාසය සහ මුල්ම ප්‍රස්වාසය දැනෙන්නට සෑහෙන වෙලාවක් වාඩි වී ඉන්නට සිද්ධ වෙනවා. වාඩි වුණු ගමන්ම හුස්ම හොයන්නවත්, හුස්ම බලන්නවත්, හුස්ම දැනගන්නවත් උත්සාහ කරන්න එපා. එතන පටලැවිල්ල අපි හදාගන්න. එහෙම නෙමෙයි. තැන්පත් වාඩි වෙන්න, වාඩි වී සාවධාන වෙන්න මේ වෙලාවේ පරිසරයෙන් දෙන සහයෝගයට. දැන් මේ විදිහට හැකිතරම් ශරීරයට නිහඬ වෙන්නට, හැකිතරම් මනසට නිහඬ වෙන්නට ඉඩ දෙමින් ඉඩ දෙමින් ඉඩ දෙමින් නැවත නැවතත් නැවත නැවතත් අවධානය රැගෙන එන විට තමන් කරා, තමන්ගේ ශරීරය කරා, ශරීරයේ අවත තිබෙන නිශ්චලත්වය කරා අන්න එතනදී දැනෙනවා ඒ නිශ්චලත්වය කැටි වුණු ආස්වාසයේ නිශ්චලත්වය කැටි වුණු ප්‍රස්වාසයේ. ත්‍රමේ හුස්ම කියන්නේ නිකම්ම හුලඟක් නෙමෙයි. ආස්වාසේ සහ ප්‍රස්වාසේ කියන්නේ නිකාම වායු සංසරණ ක්‍රියාවලියක් නෙමෙයි. පරිසරයේ තියෙන ගති ලක්ෂණ අපකරා රැගෙන එනවා. අප තුල තියෙන ගති ලක්ෂණ පරිසරයට මුදා හරිනවා. දැන් එය උපකරණයකින් මනින්න බෑ. උපකරණයකින් මනින්න පුළුවන්නේ භෞතික ලක්ෂණ විතරයි. උෂ්ණත්වය, එහි තියෙන ජල වාෂ්ප, කොපමණ විවිධ වූ අංශු වර්ග ඒව මනින්න පුළුවන්. නමුත් එහි තියෙන නිශ්චලත්වය මනින්න බෑ. ශාන්ත භාවය මනින්න බෑ. නමුත් අන්න කිසිම භෞතික උපකරණයකට, කිසිම විද්‍යාත්මක යන්ත්‍රයකට මනින්නට බැරි ශාන්ත භාවය ඔබට දැනෙන්නට පටන් ගන්නවා. විඳින්නට පටන් ගන්නවා ඒ ශාන්ත භාවය සෑම ආස්වාසයක් සමගම, සෑම ප්‍රස්වාසයක් සමගම. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, අන්න ආස්වාසය සහ ප්‍රස්වාසය එක්ක සිද්ධ වෙන මේ ශාන්ත භාවයේ පැමිණීමට යොමු කන්දේ. ඒක තමයි ආනාපාන සති භාවනාව කියලා ආරම්භයේදී කියන්නේ. ඉතින් දැන් ඔතන අපිට තියෙන ගැටලුව තමයි ඔය මොන විදිහේ පරිසරයකට ගියත් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි ඒ අටමස්ථානයේදී කොහෙට ගියත් නැත්නම් උන්වහන්සේ බුද්ධත්වයේ ලබාගත්ත ගයාවේ බුද්ධගයාවට ගියත් අපේ හිත ඔය හුස්මත් එක්ක තියෙන්නේ බොහොම ටික වෙලාවයි. මොන පරිසරයේ උදව්ව ආවත් එකක් දෙකක් හුස්ම දැනගන්න පුළුවන්. ඊට පස්සේ ගයාවත් අමතකයි, අටමස්ථානෙත් මතක නෑ, භවනාවත් මතක නෑ. ඔබත් නාත් වෙනම මනෝ ලෝකයක අතීතේ හරි අනාගතේ හරි යන්න ඉන්න පටන් ගන්නවා. දැන් මේ ස්වභාවික සිද්ධියක්. කලකිරෙන්න, මන්දෝත්සාහී වෙන්න, එහෙමත් නැතිනම් මේ භාවනාව අතහර දාන්නට සාධකයක්, හේතුවක්, කාරණයක් නෙමෙයි. එහෙම කරගන්න එක වැරදි. ඔය විදිහට මේ හිත එක තැනක තියෙන්නේ නැති නිසාමනේ ඔබත් මාත් මෙපමණ භාවනාවට උත්සාහ කරන්නේ. වාඩි වුණු ගමන්ම හිත එකඟ වෙනවා නම් ඉතින් අමුතුවෙන් ආයාසයෙන් මොකටද භාවනාව? නැහැ. මේ මනස තුල තියෙනවා මනසම අවුල් කරන මානසික පිළිකාවන්. ඒ මනසම ව්‍යාකූල කරන මානසික වෛරස්, මානසික බැක්ටීරියා. හරියට පරිගණකවල තියෙන ඒ පරිගණකේම විනාශ කරන වැඩසටහන. වෙන කොහෙවත් නෙකේ ඒක තියෙන පරිගණකයේ ඇතුළෙමයි. ඒතර ශරීරයේ රෝගී කරන වෛරස් බැක්ටීරියා නිබා තියෙන්නේ ශරීරය ඇතුළෙම. ශරීරය ඇතුළෙ තිබ්බොත් විතරයි ශරීරයක් ලෙඩ කරන්න පුළුවන්. වෙන කොහෙවත් තිබ්බට බෑ. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි, මේ මනස ආතුර කරන, මේ මනස ව්‍යාකූල කරන, මේ මනස තුල නැති ප්‍රශ්න ඇති කරන ඒ වෛරස් තියෙන්නේ හිතේමයි. ඒවට තමයි නීවරණ කියලා කියන්නේ. අපි දීර්ඝ වශයෙන් ඒ නීවරණ එක එකක් වෙන වෙනම සාකච්ඡා කළා. ඒක අන්න දැන් මේ මනස දුවනවනේ. එතකොට හුස්ම දැනගන්නවා. හැබැයි එකකින් දෙකකින් තුනකින් පස්සේ කොහේ ඉන්නවද දන්නේ. ඒ දන්නේ නැති වෙලාවේ මොනවත් කරන්න බෑ අපිට. දන්නේ නෑනේ. ඔහි හිත හිත ඉන්නවා. හිත හිත ඉන්නවට වැඩිය හිතෙනවා. දැන් භාවනාව කරන්නේ ඔබයි මායි. හැබැයි ඔය හිතෙන එක කරන්නේ ඔබවත් මමවත් නෙමෙයි. අන්න නීවරණ විසි. ඔය දුවන හිත අපි දුවනවා නෙමෙයි. අපි මොනවත් හිත හිත ඉන්නවත් නෙමෙයි. නීවරණයක් මතුවී ඒ නීවරණය විසින් අර මනස ඇදගෙන යනවා එයාට ඕනි තැනකට. ඉතින් එහෙම වෙන්නේ අපේ තියෙන දුර්වලකම නිසා. අපේ ඒ දුර්වලකම නැත්නම් නීවරණයකට කවදාවත් බැහැ. ඔය හිත විසුරවන්නට මොකද්ද දුර්වලකම? සිහිය නැතිකම, අවධානයේ ගිලිහීය. අන්න අර භාවනාව පිළිබඳ මේ භාවනා කරනවා අවධානයෙන් සිටිනවා කියන ඒ සිහි කල්පනාව අවසාන වන්නේ කොයි මොහොතේද? ඒ ඇති කරගත්තනේ සිහියක් වාඩි වෙලා මම භාවනා කරන්න ඕනේ, මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නට ඕනේයි කියන සිහි කල්පනාවක් ඇති කරගත්තනේ හැඟීමක්, කිසියම් වීරියක් අදිෂ්ඨානයක් ඇති කරගත්තනේ. ඉතින් මේ ඇති කරගත්ත සිහිය කල්පනාව වීරිය සහ අදිෂ්ඨානය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙවි යනවා. ඒ ඕනෑම දෙයකට පොදුයි. ඕනෑම දෙයකට පොදුයි. දුන්නකින් විදපු වීතලයකටත් පොදුයි. දුන්නෙන් මිදෙනකොටම උපරිම වේගයෙන් ගමන් කරන ඊතලයේ ටික ටික වේගය අඩු වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහින් එක තැනකට එනවා. ආයේ තව අඟලක්වත් ඊතලයට යන්න බැරි. එතනදී ඊතලයේ නිකාම්ම ඒ කොහේ හරි වැටෙනවා. ඉතින් එය ඉතාම ප්‍රබල තුවක්කුවකින් පිටකරන වෙඩි උණ්ඩයකට පොදුයි. එය ඊතලයකට වැඩි දුර ගමන් කළත් 60ක් මග්ගියත් 60ක්ම 10ක් ගියත් අන්තර්මහද්වීපික මිසයිලයක් වුණත් ඊළඟ මහද්වීපය කරා ගියත් කොහෙදි හරි ටික ටික වේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා තව දුරටත් 1 මිලිමීටරයක්වත් යන්න බැරි ඒ ගත්ත ආරම්භක වීරියේ ශූන්‍ය වුණු තැනකට එනවා. ඉතින් මේ අපි භාවනාවට අපි මුලින් ඇති කරගත්ත අදිෂ්ඨානයේ සිහි කල්පනාවත් ඒ වගේ. එයත් ටිකකින් ටිකකින් අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා අන්න සිහි කල්පනාව බිඳුව වෙන වෙලාවක් එනවා. අන්න ඒ සිහිය ශූන්‍ය වූයේ කොයි මොහොතේද? නීවරණ මතුවෙන්නේ මොහොතේ තමයි. ඒ මොහොතේ මොකක් හරි නීවරණයක් එන එක්ක කම්මැලිකමක් එක්ක ඒකාකාරීකමක් මොකොච්චර භවනා කරත් තාම කිසි ප්‍රතිඵලයක් ආවේ නැහැ කියන මන්දෝත්සාහී භාවය. එහෙම නැත්නම් මේ කරන විදිය හරිද වැරදිද කියන දෙගිඩියාව විචිකිච්ඡාව මොකක් හරි එක්ක මට භවනා කරගන්න බැහැයි කියන පසුබට වීම කුමක් හෝ එහෙම නැත්නම් ඉරියව්වේ තියෙන අපහසුතාවයකට ඇතිවෙන නුරුස්නා භාවය. එහෙමත් නැත්නම් ඒ දවසේ අපේ අතින් කරගන්න බැරි වෙච්ච දේවල් කරපු දේවල් කරන්න තියෙන දේවල් පිළිබඳ ඇතිවෙන මතකයන් සහ බලාපොරොත්තු කාමච්ඡන්දේ මේ පස් දෙනාගෙන් කවුරු හරි කල්යාණ මිත්‍රවරුනි අන්න හිස ඔසවනවා අර සිහිය ඈත් වෙලා සිහියෙන් හිස්සුණු ඒ සිහිය අයින් වුණාද මේ භූමිකාවෙන් වේදිකාවෙන් රියදුරු අසුනේ යම් මොහතක ඒ ශනේම කිසියම් වූ හෝ නීවරණයක් ඒ තැන ගන්නවා. ගත්ත ගමන් දැන් එයා මේ වාහනය පදවන්නේ එයාට ඕනේ තැනකට. අර අපි පටන් ගත්ත තැනට නෙමෙයි. මක් නිසාද දැන් ඔබත් මාත් නෙමෙයි නියමුවා. මේ යාත්‍රාවේ තවදුරටත් ඔබටත් මටත් නෑ පාලන බලයක්. දැන් කවුද පාලනය කරන්නේ නීවරණය. එතන නීවරණයක් පාලනය කරන කල් අපිට හිත එකඟ වෙන්නේ නැහැ. එකඟ කරගන්න නැද්ද? ඉතින් කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ. හැබැයි සිද්ධ වෙන දෙයක් තියෙනවා. කුමක්ද? අර මුලින්ම ඇති කරගත්තනේ භවනා කරන්න ඕනේ, සිහියෙන් ඉන්න ඕනේ. වර්තමානයේ ඉන්න ඕනේ, හුස්ම ගැන දැනගන්න ඕනේ කියා කිසියම් කල්පනාවක් අදිස්ථානයක් අන්න ඒ අදිස්ථානය ඒ කල්පනාව ආයිත් එනවා. එයා දැන් නැති වෙලා ගියේ සදහටම නෙමෙයි. ඒ නිසායි මේ සිහිය වගේ දෙයක තියෙන සදාකාලික වටිනාකම ඔබ එක්වරක් සිහියක් සමග මිත්‍ර වුණොත් සිහිය නැවත නැවත ඔබ කරා පැමිණ ඔබට උපකාර කරනවා. හැබැයි මුල්ම පියවර අපි තියන්නට ඕන. මුලින්ම අපි සිහියත් එක්ක යාළු වෙන්න ඕනේ. අපි ඉඩ දෙන්නට ඕනේ අපේ දොරටු කවුළු විවර කරමින් සිහි කල්පනාවට අපේ මේ අන්ධකාර මනස තුලට පිවිසෙන්නට. සිහිය බලෙන් ඇතුල් වෙන්නේ කිසිම මනසක් තුලට. සිහියට එහෙම හැකියාවක්වත් ඕනකමක්වත් රුදාවක්වත් නැහැ. හැබැයි අපි මොහොතකට හරි මේ මනසේ දොර කවුළු විවර කරමින් සිහියට පැමිණෙන්නට කියා ආරාධනා කළොත්, ඇරයුම් කළොත් සහ පැමිණෙන සිහියත් එක්ක එක තත්පරයක් එක මොහොතක් හරි ජීවත් වුණොත් අන්න සිහියට දැන් අයිතියක් තියෙනවා, සිහියට ඉඩක් තියෙනවා, සිහියට හැකියාවක් තිබෙනවා නැවත නැවත පැමිණෙන්නට. ඉතින් දැන් ඔය විදිහට හිත දුවනවා. කිසියම් වෙලාවකට පස්සේ ආපහු මතක් වෙනවා. ආ දැන් මම භාවනා කර කර හිටියනේ. දැන් මේ මොනවද හිතන්නේ? ඒ මතක් වුණා කියන්නේ අර සිහිය නැමැති මිත්‍රයා නැවත පැමිණුණා. ආයාව. මේ වෙලාවේ කල්යාණ මිත්‍රවරුනි හදවතින්ම කෘතඥ වෙන්න ඒ සිහියට. ඒ වෙලාවේ කලකිරෙන්න එපා. අයියෝ මම මෙච්චර වෙලා මොනවද මේ කර කර හිටියේ? දැන් කොපමණ වෙලාවක් ගියාද? අපරාධ කාලේ නෑ. ඒ කලකිරෙන්න ඕන වෙලාව පහ වුණා දැන්. දැන් ඇවිල්ලා තියෙන්නේ ආපහු සිහිය පැමිණුණු වෙලාව. දැන් සිහියයි අපිට කියන්නේ මෙතෙක් වේලා මනස කොහෙද තිබ්බේ කියලා. ඒ අපි නෙමේ කියන්නේ. ඒ ආපහු සිහියයි කියන්නේ දැන් මෙච්චර වෙලා මොනවද කර කර හිටියේ කියලා. ඉතින් ඒ හිත දුවලා දුවපු බව දැනගන්න කිසියම් මොහොතක් තියෙනවද? ඒ මොහොතේදී කල්යාණ මිත්‍රවරුනි හදවතින්ම කෘතවේදී වෙන්න ඒ සිහියට. හදවතින්ම කෘතඥ වෙන්න ඒ සිහියට. සතුටු වෙන්න. ඒ සතුටු වීම ඉතාම වැදගත්. මොනවටද සතුටු වෙන්නේ? නැවත සිහි කල්පනාව පැමිණීමද සතුටු වෙන්න. ඒ සතුටු වෙමින් තමයි මේ ගමන යන්නට ඕනේ. දුක් වෙමින් කලකිරෙමින් නෙමෙයි, කාටවත් දුක් වෙමින් කලකිරෙමින් හිතක් එකඟ කරගන්න බෑ. තව තවත් විසිරෙනවා මිසක්. ඉතින් ඔය විදිහට අන්න සිහි ආවනේ. දාවහම බලන්න යාව ඉස්සල්ලට වැඩිය වැඩි වෙලාවක් රඳවගන්න. ඒ සිහිය වැඩි වෙලාවක් හිතේ තියාගන්න බලන්න. ඒකට වීරිය කරන්න. වැඩි හුස්ම වාර ගණනක් දකින්නට. ඒකම අර ඉස්සල්ල හිත දිව්වේ මොන නීවරණේ නිසාද කියන එකත් අඳුනගන්න. ඔය නීවරණ පහ හොඳට අඳුනගන්න. නීවරණ පහ මේ වෛරස් පහ අනිවාර්යෙන් අඳුනගන්න. හැම මනසකටම වැළඳෙන්න තියෙන ඔය සමාධිය නැති කරන ඒ වෛරස් පහ. ඒ පහ හොඳට අඳුනගන්න. අය කාටවත් අපිට බැහැ කියලා කියන්න මගේ හිතේ මොන වෛරසයේද මොන නීවරණයේද තියෙන්නේ කියලා හොයලා දෙන්න කියලා. ඒක අපි විහිම්ම කරගන්න ඕනේ. ඉතින් අඳුනගන්න තියෙන මේ පස් දෙන. එතකොට දැන් අර විදියට සිහිය ආවහම කල්යාණ මිත්‍රවරුනි කළ යුතු කාර්යයන් දෙකක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි කෘතඥ වෙන්නේ සිහියට මාව අතරමං වෙන්න කියන වෙලාවක නැවත පැමිණීම ගැන, නැවත පාර පෙන්වන්න ආපු එක ගැන. දෙවෙනි කාර්යය තමයි වහාම බලන්න කොහාටද හිත දිව්වේ, මොනවද හිතමින් හිටියේ, සහ ඇයි ඒව ගැන හිතුවේ. අන්න එතකොට අඳුනගන්න පුළුවන් ඔය නීවරණ පහෙන් එකක්. ඒ අඳුනා ගැනීම ඉතාම වැදගත්. මේ අය ඔබේත් මගේත් මනස තුළ භවෙන් භවයට සංසාරේ පුරාම ජීවත් උනේ කල්යාණ මිත්‍රවරුනි අපේ නොසැලකින්න හින්දා. ඒ අයගේ හපංකමක් හින්දා නෙමෙයි. දවසින් දවස, සතියෙන් සතිය, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද, ජීවිතයෙන් ජීවිතය, මේ සසර පුරාම මේ නීවරණ විසින් ආක්‍රමණය කළ මනසක් ඔබටත් මටත් ලැබුණේ ඒ අයගේ තියෙන දක්ෂතාවයක්, සූරකමක් නිසා නෙමේ, අපේ අසිහිය නිසා. අපි ඒ අයව අඳුනගත්තේ නැති නිසා. අඳුනා ගන්න නැතුව මේ අය උදව් කරන අය කියලා හිතාගෙන ඒ අයකින් වැඩ ගන්න කියන. ඒ නිසා මේ නීවරණ මතු වෙනකොට අඳුනගන්න. ඒ අඳුනා ගැනීමෙන් තොරව ඉන් එහාට කෙරෙන භාවනාවක් නැහැ. කම්මැලිකම අඳුනගන්න, ජීවිතයේ දහසකුත් එකක් වැඩ කරන්න තියෙන ආසාව අඳුනගන්න, කාමච්ඡන්දේ ඒව කරන්න යනකොට ඒවට බාධා එන විට හිතේ ඇති වෙන නුරුස්නා බව අඳුනගන්න, ව්‍යාපාදේ ඉතින් අඳුනගන්න. ඒ මතු වෙනකොට අඳුනගන්න. මේ පහ පොලිමට තියලා අඳුනගන්න බෑ. ඒ මතු වෙන අවස්ථාවේදී එක එක වෙන වෙනම අඳුනගන්න. ඉතින් අඳුනගෙන එයාට යන්න අරින්න අර ආව සිහිය තහවුරු කරගන්න බලන්න. එතකොට ඔන්න අදිස්ථානිය වැඩි වෙනවා. දෙවෙනි පාරසී යාම ওই විදිහට. ඒකට වැඩි වෙලාවක් හිතේ අවධානයෙන් හුස්මත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ওই විදිහට ආපහු හිත දුවනවා, ආපහු අපි ගේනවා, ආපහු දුවනවා, ආපහු ගේනවා. දැන් ওই විදිහට මුලදී කුංචි අරගලයක් මේ මනසත් එක්ක භවනාන යෝගියෙකු අතින් කෙරෙනවා. ඔය අරගලය නොකර ඉහාට යන්න බෑ. ඒක කරන්න ඕනේ. නමුත් ඕක කෙරෙන අරගලයක්. ඒ කෙරෙන අරගලය හරහා භාවනාව ගමන් කරන විට, භාවනානි යෝගියා යාත්‍රා කරන විට ක්‍රමයෙන් ක්‍රමයෙන් අර නීවරණ මතුවීම අඩු වෙන්න පටන් ගන්නවා. මොකද එයා මතුවෙනකොටම දැන් අඳුන ගන්න පුළුවන්. මුලින් එයා මතුවෙලා එයා මේ රියදුරු අසුන අරගෙන එයාට ඕනි තැනකට අපි අරගෙන ගිහිල්ලා කොහේ හරි අතරමං කළා දාන. සෑහෙන වෙලාවකට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ. නමුත් දැන් එහෙම නෑ. දැන් වැඩි හිත දුවන්න කලින්ම අන්න සිහිය එනවා. හිත දුවන්න පටන් ගත්තනේ කියන සිහිය එනවා. ඒ කියන්නේ දැන් නීවරණවල බලය අඩු වෙවි යනවා. හැබැයි තාමත් සිතිවිලි එනවා. ඒන සිතිවිලි ටිකක් එහාට මෙහාට යනවා. හැබැයි වැඩි දුර යන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා මේ නීවරණ සම්පූර්ණයෙන්ම අක්ඛ්‍යාකාරී වෙන මොහොතක් එනවා. ওই නීවරණ පහ සම්පූර්ණයෙන්ම ඒ මනස තුල ක්‍රියාත්මක නොවන මොහොතක් එනවා. ඒ එන්නේ නිකන් නෙමෙයි. කියන්නේ නින්දකෙදි නොදැනුවත්වම වගේ මොනවා වුණාද දන්නේ එහෙම වීමක් නෙමෙයි. පැහැදිලිවම නීවරණ මතුවෙන විට අඳුනා ගනිමින් නීවරණ පහ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබීමත් සමගම ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය නැමැති ආලෝකයේ නිසා අර නීවරණ නැමැති අන්ධකාරය නැති වෙලා යනවා. ඉතින්න්නේ එතනදී පුද්ගලයෙකුට ජීවිතයේ දැනුණු ලොකුම සතුට දැනෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ කාරණේ අපි බොහෝම කතා කරා මේ නීවරණින්ද අපි කොච්චර දුක් විඳිනවද කියන එක. අපිට තේරෙන්නේ නැති වුණාට අනවශ්‍ය වූ බරක් අරගෙන තමයි අපි ජීවිතේ පියමනින්නේ. තේරුමක් නැති බරක් ඔළුවට තියාගෙන. ඉතින් දැනගත්තහම මේවා ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා එක එක බිමින් කියන්න පුළුවන්. එහෙම තියලා මේ නීවරණ පහම යම් වෙලාවක බිමින් තිබ්බද ඒ වෙලාවේ මහා සුවයක් දැනෙන්න පටන් ගන්නවා. එබඳු සුවයක් ලෞකික වූ කිසිම දෙයකින් ලැබිලා නැහැ. එතකොට අන්න ඒ බව දැනෙන්න පටන් ගන්නවා ඒ යෝගියාට, ඒ භාවනා කළ කෙනාට. මෙතෙක් කාලයක් කිසිම වින්දනයකින් නොලැබුණු මහා සුඛයක්, මහා සුවයක් සියෝ ළඟම නැදී යන පිරි යන මහා සුවයක් දැනෙන්නට පටන් ගන්නවානේ කියලා, විඳින්නට පටන් ගන්නවානේ කියලා. ඉතින් ඒ සුවයත් එක්කම එහි යම් යම් මට්ටම් සහ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ මොන මට්ටම් මොන වෙනස්කම් තිබ්බත් හිතයි ගතයි දෙකම ඒ සුවය තුල ගිලී යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශරීරය සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු වීම තුල අන්න මනස සමාධිගත වෙනවා, මනස එකඟ වෙනවා. එතකොට මේ මනස එකඟ වීම වෙන්නේ අර සතුට නිසාමයි, දුක නිසා නෙමෙයි. දැන් හොඳට බලන්න කල්යාණ මිත්‍රවරුනි, මේ මුළු බුදු දහමම ගමන් කරන්නේ ඔය සුවය කියන පාරේ, වෙන කොහෙවත් නෙමෙයි. මේ දුකෙන් යන ගමනක් නෙමෙයි, සතුටින් යන්න ඕනේ ගමන. ඉන්නේ කොහෙද? දුකේ තමයි. දුකේ සිටින ඔබත් මාත් සතුට නැමැති වාහනේ තමයි මේ ගමන යන්නේ. ඔය විදිහට අන්න ඔය නීවරණ පහ ක්‍රියාකාරී වෙලා ඒ නිසාම මෙතෙක් කාලයක් වැසී තිබුණු මහා සුවයක් තමන්ගේ හිතගත හරහා ගලාගෙන යන්නට පටන් ගන්න විට දැන් අමුතුවෙන් හිත එකඟ කරන්න උත්සාහ ගන්න අවශ්‍ය නැහැ. මක් නිසාද? හිත මෙතෙක් කාලයක් ජීවිතේ පුරාම හෙව්වේ සැප. පුරාම හෙව්වේ අදට වැඩිය සැපක් හෙට ඕනේ. හෙටට වැඩිය අනිද්ද, ඊයට වැඩිය අද. ඔය විදිහට තමයි හිත ආවේ. ඒ හිත හොයමින් ආ තියනවා කියා රැවටුණු, නමුත් නොලැබුණු ඒ සුවය දැන් තමා තුලින්ම ලැබෙන්නට පටන් ගන්නවා. භාවනානු යෝගියාම පත් වෙනවා තමන්ගේම සතුට බවට. මුලින් තමන් වෙනමයි, සතුට වෙනමයි තිබ්බේ. සාමාන්‍ය ජීවිතයේ බලන්න ඔබටත් මටත් සතුටුදායක දේවල් වෙනම තියෙනවා. අපි වෙනම ඉන්නවා. සතුටුදායක ආහාර, සතුටුදායක පරිසර තත්ත්ව, සතුටුදායක පුද්ගලයන්. මේ සතුටුදායක කියන්නේ සතුට දෙන. සතුට අපිට ප්‍රදානය කරන. සතුටුදායක කියන්නේ ඒකට එහෙම අපිට සතුට දෙන අය දේවල් වෙනම තියෙනවා. අපි වෙනම ඉන්නවා. ඒ අය සතුට දුන්නේ නැත්නම් අපිට සතුටක් නැහැ. අන්න එතකොට අපි අසතුටටපත් වෙනවා. අපිට කන්න කැමති කෑමක් නැති වෙච්ච ගමන් අපි අසතුටටපත් වෙනවා. මොකද ආහාරය විසින් ප්‍රදානය කරපු සතුට දැන් ලැබෙන්නේ නැති නේද? ඉතින් මේ පරතරය, මේ ද්විත්වය හැම තැනකම තිබ්බා. මොන ද්විත්වයේද? මමයි සතුටයි අතර. මම වෙනම, සතුට වෙනම. ওই දෙක වෙන වෙනම තිබ්බේ. කවදාවත් එකට මුණ ගැහුන්නේ නැහැ. සංසාරේ ප්‍රථම වතාවට, එහෙම නැත්නම් ජීවිතයේ පළවෙනි වතාවට කල්යාණ මිත්‍රවරුනි තමන්ව පත් වෙනවා තමන්ගේ සතුට බවට. මෙය අරුම පුදුම හමුවීමක්. ඉතාම දුර්ලභ මුණ ගැසීමක්. ඔබම ඔබේ සතුට බවට පත්වීම. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සද්ද ඇහෙන්නේ නැති වෙනවද? ශරීරේ නොදැනී යනවද? මොනවත් මතක් නොවී යනවද? නෑ, ඒ ඔක්කොම වෙනවා. ඒ සද්ද ඇහෙනවද? සතුටෙන් හිටියා කියලා සද්ද නැති යන්නේ නෑ. සද්ද ඇහෙනවා. මතකයක් එනවා. ශරීරයක් දැනෙනවා. වාඩි වෙලා ඉන්න බව දැනෙනවා. කොන්ද කෙලින් තියන් ඉන්නවා නම් කෙලින් තියන් ඉන්න බව දැනෙනවා. ඒ සියල්ල දැනෙනවා. දැන් ඒවට හිත යනවා. ගියාට මොකද? ඒවා තුල වැඩි වෙලාවක් හිත නතර වෙලා රැඳිලා ඒව හොය හොය ඉන්නේ නැහැ. මොනව ඇහුණා? ඇහුණු බව දන්නවා. ඒ පිළිබඳ සිතිවිල්ල දෙකක් එන්න පුළුවන්. නමුත් එතන ඇති හරයක් නැති බව දන්නවා. ඒකේ නෑ මේ මෙපමණ සුවය. මේ තමන් තුලින්ම භුක්ති විඳින මහා සුවය. ඒ සුවයෙන් 100න් එකක්වත් ඔය ඇහෙන කිසිම හඬක් තුල නැති බව තේරෙනකොට ඒ තේරුම් ගත්ත මනසම ආපහු තමන්ගේ බලපෑමකින් හෝ ආරාධනයකින් තොරව නැවත කමටහන කරා එනවා. නැවත හුස්ම කරා එනවා. අන්න ඒ විදිහට निराයාසයෙන්ම සිත නැවත කමඨහන කරා එනවද? ඒමට තමයි විතක්ක කියා කියන්නේ. අන්න පළවෙනි ලක්ෂණය විතර්ක අපි එදා කතා කරන්නේ. විතර්ක කියලා කියන්නේ හිත විසින්ම නැවත කමඨහනට එනවා निराයාසයෙන්. සිතවිලි පහළ වෙන්න පුළුවන්, ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒතකොට සිතවිල්ලක් පහළ වුණා, ශබ්දයක් ඇහුණා කියන්නේ හිත එතෙන්ට ගියා කියන එක. අවධානය ඒ කරා ගියා. හැබැයි එතන ඉන්නේ නැහැ. ආපහු එනවා. අපි ගේන්න ඕනේ හිත. අපි දැන් හිත එකඟ කරන්න ඕනේ. හරියට රබර් පටියකින් මොකක් හරි බැඳලා ඒක ඇද්දොත් ඈතට අතහැරිය ගමන් ආපහු තිබ්බ තැනටම එනවා. ආපහු තිබ්බ තැනට ගෙන්න ගන්න ඕනේ. දැන් මුලින් මේකේ අනිත් පැත්ත. දැන් අන්න බලන්න මේ සමස්ත ක්‍රියාවලියම ආපහු හැරෙන්නට පටන් ගන්නවා. සමස්ත සාංසාරික ක්‍රියාවලියම ආපහු හැරෙන්න පටන් ගන්නද? නැවත එනවා. निराයාසයෙන්ම විතර්ක. ඒ ආවහම දැන් ඊළඟ වැදගත් කාරණය, ඒ ආවහම කලින් තිබ්බට වැඩිය හොඳට හුස්ම පේන්න පටන් ගන්නවා. මොකක් හරි කරමින් හිටිය භාවනාවක් තිබ්බනේ, ඒ භාවනා අරමුණ එතනින් හිත නික්මෙන්න කලින් දැනුණට වැඩිය ප්‍රබලව දැනෙන්නට පටන් ගන්නවා. ඒ අරමුණ හොඳට පැහැදිලි වෙනවා. ඊට කියනවා විචාර කියලා. ඒ නිසා අන්න හිතේ ඇති වෙනවා දැන් මගේ හිත දුවන්නේ නැහැ කියන ප්‍රීතිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතිය නිසා ශරීරයේ තිබ්බනම් සුවයක් හේතුවේ තවත් වැඩි වෙනවා. වේදනා තිබ්බනම් ඒ වේදනා නොදැනී ගිහිල්ලා මුළු ශරීරයෙම ප්‍රීතියෙන් පිරියන්න පටන් ගන්නවා. එතකොට කිසියම් මොහොතක මේ ලක්ෂණ හතර එකපාර පහළ වුණොත් දැන් ওই ලක්ෂණ හතර භවනා කර කර යනකොට වරින් වර එක්කෙනා වෙන වෙනම එන්න පුළුවන්. හැබැයි කිසියම් මොහොතක මේ හතරම එකට එක වෙලාවේ කෙනෙක් තුල පහළ වුණොත් අන්න ඊට කියනවා පළවෙනි ධ්‍යානය ඇති වුණා කියලා. එතකොට සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පච්ච විහෙරෙය්‍ය. එතකොට මේ කියපු විතර්ක සහිත ඒ කියන්නේ හිත නැවත අරමුණ කරා යෙවිසිම්බ පැමිණෙන එසේ පැමිණුණහම ඒ අරමුණ තිබුණටත් වඩා හොඳින් පේන්නට පටන් ගන්න. ඒ නිසාම අර බාහිර ඇහෙන පේන දැනෙන අරමුණු වලින් ඈත් වීම නිසා ඒවත් එක්ක දැන් ඉන්නේ නැහැනේ. අර වතුරේ තියෙන නෙළුම් කොලේ වගේ ඒවයි ගෑවිලා දියබත් වෙන්නේ නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම වෙන් වෙලා ඉන්නේ. හැබැයි ඇහෙනවා. ඇහුණට මොකද ඒවා හොය හොය යන්නේ නැහැ. ඒතකොට ලොකු විවේකයක්. ඇතර මේ විවේකේ හොයන්න සද්ද නැති වෙන්න ඕනේ. ඒ සද්ද ගැන හොයන්න නැතුව හිටියාම ලොකු විවේකයක් ලැබෙනවා. අමතක කරන්න අවශ්‍ය නැහැ විවේකේ ලබන්න. ඒ මතක් වෙන දේ ගැන පස්සේ දුවන්න නැතුව හිටියාම ලොකු විවේකයක්. ඔය විදිහට අන්න විවේකය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විවේකයේ නිසා උපදිනවා ලොකු ප්‍රීතියක් සහ කායික සතුටක්. අන්න ওই ලක්ෂණ හතරම එකට කිසියම් මොහතක එක්කාසු වෙනවද, එක සිතක පහළ වෙනවද, එක නිමේෂයක, අන්න ඒ අවස්ථාවට වචනයක් අවශ්‍ය නම් පළවෙනි ධ්‍යානය කියා කියන්න පුළුවන්. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පච්ච විහෙරෙය්‍. ඒකට උපදවාගෙන ධ්‍යානෙ කොහෙන්වත් තෑග්ගක් විදිහට ලැබිච්ච එකක් නෙමෙයි. ඔය ව්‍යායාමයේ ප්‍රතිඵලයක් විදිහට ඒ ධ්‍යානෙ ඉපදෙනවා. ඒ මනස තුල උපදිනවා. ඒ ඉපදුනහම දැන් මේ ධ්‍යානෙ ලැබුණා කියන එකට සාක්ෂි කොහින්වත් කාගෙන්වත් ගන්න බෑ. කාගෙන්වත් ඇහුවට වැඩක් නෑ. එහෙම මේ ධ්‍යානයක් ලැබුණා කියලා ලේබල් එකක් අපිට පේන්න පටන් ගන්න ස්වහගත්තහම ඒ මොනවත් නෑ. හැබැයි අන්න සාක්ෂියක් තියෙනවා. කවුද ඒ සාක්ෂිකරු? තමන්ගේම ශරීරය. සෝ ඉමමේව කායං. මේ තමන්ගේම ශරීරය විවේකචේන ප්‍රීති සුඛේන, විවේකයෙන් හටගත්ත ප්‍රීතියෙන් සහ සුඛයෙන්. කියන තමන්ගෙන ශරීරය අර කියපු විවේකයෙන් උපන්න ප්‍රීතියෙන් සහ සුවයෙන් සම්පූර්ණයෙන්ම නැහැවිලා යන බව දැනෙන්න පටන් ගන්නවා. අභිසන්දේති පටිසන්දේති පරිපූර්ණේති. පිරෙන්න පටන් ගන්නවා. මුළු ශරීරයෙන් ස්පර්ශ කරනවා. ඒකට බුදුහාමුදුරුවෝ දීපු උපමාව තමයි අපි එදා කතා කරේ. හරියට බාබර් කෙනෙක් හරියාගේ ගෝලෙක් හරි අර සබන් පෙන හරි මොනව හරි ගානවද බුණ පුරා ඒ එකම තැනක්වත් ඉතිරි කරන්නේ නැහැ. ඒ වගේ අහවල් තැන දුකක් තියෙනවා කියන්න බැරි තරම් මහා ගැඹුරු ප්‍රමෝදයක තමන් ගිලෙන බව දැනෙන්න පටන් ගන්නවා. හැබැයි අර ලක්ෂණ දෙක තියෙන ගැන නිින්ද නෙමෙයි, බොහෝම සජීවී මනසක්, ක්‍රියාකාරී මනසක්. ඇහෙනවා හැබැයි ඒව ගණන් ගන්නේ නැහැ. මතක් වෙනවා ගණන් ගන්නෙ නෑ. ශරීරය දැනෙනවා ගණන් ගන්නෙ නෑ. ගණන් ගන්න දෙයක් නෑ. ගණන් ගන්න තියෙන එකම දේ මේ දැනෙන ප්‍රීතියයි සුවයයි. එතකොට කල්යාණ මිත්‍රවරුනි, මේ මාර්ගය ඊටාම ප්‍රායෝගිකයි, ඊටාම සජීවි, අදටත් ක්‍රියාත්මක වෙලා තියෙන ඇරුණු පාරක්. අවශ්‍ය වෙන්නේ ගමන් කිරීම විතරයි. පටන් ගන්න සුභ හෝරාවකින්. සුභ හෝරාව කියන්නේ අර අපි කතා කරපු වෙලාවල් තියෙනවනේ භාවනාවට ඉතාම උචිත. අන්න එහෙම වෙලාවක පහසුවෙන් වාඩි වී ඉඩ දෙන්න ශරීරයට සහ හිතට නිහඬ වෙන්න, නිසල වෙන්න. ඒ නිහඬතාවයේ සහ නිසලතාවයේ තුල ඇතුල් වෙන පිට වෙන හුස්ම දැනගන්නට පටන් ගන්න. විශ්වාසයෙන් සහ ශ්‍රද්ධාවෙන් ඒ විශ්වාසයෙන් සහ ශ්‍රද්ධාවෙන් යුතුව කල්යාණ මිත්‍රවරුනි අපි නිහඬ වෙමු, නිසල වෙමු, ඇතුල් වෙන සහ පිට වෙන උත්මත් එක්ක. ඔබේම හදවතේ නිදන්ව තිබුණු අනාදිමත් කාලයක් වැසී තිබුණු මේ ප්‍රමෝදී උල්පතට මතුවෙන්නට ඉඩ දෙන්න. ඒ සඳහා දිනකට වතාවක්වත් භාවනානුයෝගී වෙන්න සිහියෙන් සාවධානයෙන් අඳුනා ගන්න හිත විසුරුවන නීවරණ වීරිය කරන්න ඒ නීවරණ අතහරින්නට මේ සම්මා වායාමයේ තුල නිහඬවුණු නිසලවුණු සම්තුමුණු හිත හදවතක් ආධ්‍යාත්මයක් අත්දැකීමේ අධිකමින් යුතුව කල්‍යාණ මිත්‍රවරුනි අපි සමුගනිමු හැමදෙනාටම තෙරුවන් සරණයි.